ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු ගෙදරින් 10-11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබ වෙත ගෙන එන්නට. පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.
දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදත් අපි සූදානම් වෙන්නේ ව්‍යාපාර ගිණුම් කරන විෂයට අදාළව 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ට ඉතාමත්ම වැදගත් වන පාඩමක් තමයි මූලික පොත්වලින් අපි මුදල් පොත සහ සුළු මුදල් පොත සම්බන්ධයෙන් ඔබ සමග සාකච්ඡා කිරීම. ව්‍යාපාර ගනුදෙනු වලදී ව්‍යවහාර මුදලින් මුදල් ලැබීම සහ ගෙවීම වාර්තා කරන පොත, මූලික පොත අපි මුදල් පොත වශයෙන් හඳුන්වනවා. දරුවනි, කලින් ඔබට මතක් කරපු විදිහට 10 ශ්‍රේණි පෙළ පොත අනිවාර්යයෙන්ම ඔබ මේලා ළඟ තියාගන්නට ඕනේ. එහි මුදල් පොත කියන පාඩම තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ව්‍යාපාරයකට මුදල් ලැබෙන මාර්ග මොනවාද? ඉවදීම ව්‍යාපාරයක මුදල් ගෙවීම මෙතන මෙහෙර වෙන මාර්ග මොනවාද කියලා අපි මුලින්ම බලමු. ව්‍යාපාරයකට මුදල් ලැබෙන මාර්ග වන්නේ ප්‍රධාන වශයෙන් අයිතිකරුගේ ප්‍රාග්ධනය ව්‍යාපාරයකට මුදල් ලැබෙන මාර්ගය. ඒවගේම අත්පිට විකුණු ව්‍යාපාරය, අත්පිට විකුණු කියලා කියන්නේ ගණදෙනු සිදුවන අවස්ථාවේදීම මුදල් ලැබෙනවා නම් ඒකට අපි කියනවා අත්පිට විකුණුම් වලින් මුදල් ලැබීම. ඊළඟට ණය ගැතියන්ගේ මුදල් ලැබීම. පින්නයට බහන්න විකුණලා තියෙනවා නම් ඒකට අපි කියනවා ණය ගැතිය. ඒතර ණය ගැතියන්ගේ මුදල් ලැබීම. ඊළඟට මුදල් ණයට ගැනීම. කුමන වූ ආයතනයකින් බැංකුවකින් මුදල් අපි ගත්තොත් ඒකත් මුදල් ව්‍යාපාරයට ලැබීමක් ලෙස සැලකෙනවා. ඒ වගේම කුලි, ඒ වගේම පොලි, කොමිෂන් ආදී වශයෙන් ව්‍යාපාරයකට මුදල් ලැබෙන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ව්‍යාපාරයකට මුදල් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර විසින් මුදල් ගෙවීම වලට නිදසුන් මොනවාද කියලා අපි බලමු. එතකොට ණය ආපසු ගෙවීම. ලබාගත්තු ණයක් අපි ආපහු ගෙවනවා නම් අපේ මුදල් මෙහෙර වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අත්පිට ගැනීම. අත්පිට ගැනීම කියලා කියන්නේ බහණ්ඩ අපි ව්‍යාපාරයක් ලබා ගන්න වෙලාවට එවලෙම අපි මුදල් ගෙවනවා නම් ඒක අපි හඳුන්වන අත්පිට ගෙනුම් කියලා. ණය හිමියන්ට ගෙවීම. ඊළඟට සේවක වැටු, විදුලිය යනාදී වියදම් කරනකොට ව්‍යාපාරේ මුදල් ගෙවීම කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ලීබඩු, යන්ත්‍ර, වැඩි, ජංගම නොවන වත්තම් මිලට ගැනීම සඳහා ගෙවීම කිරීමට සිද්ධ වෙනවා. ඉවගේම තමයි අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් මුදල් ලබා ගත්තොත් ඒකත් අපි ව්‍යාපාරයේ මුදල් ගෙවීමක් හැටියට සැලකෙනවා. ඉතින් දරුවනි, මුදල් පොතක මුදල් ලැබීම අපි සටහන් කරන්නේ ඒකට අදාළ මූලාංශ ලියවිල්ල හැටියට අපි සැලකන්නේ ලඝුපත. ඒ වගේම මුදල් ගෙවීම සම්බන්ධ මූලාංශ ලේඛනයේ වන්නේ ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය. මෙතන මතක තියාගන්න ඕනේ ලැබීම් සම්බන්ධයෙන් ලඝුපත මුදල් ගෙවීමක් නම් මේ සම්බන්ධයෙන් භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය ගෙවීම් වවුචරය. එතකොට මේ ලඝුපත කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාරයකට යම් කිසි මුදලක් ලැබුණ බව සනාථ කරමින් ව්‍යාපාරයේ විසින් මේ මුදල් ගෙවු පාර්ශ්වයේ අපිට මුදල් ලබා දුන්න පාර්ශ්වයට නිකුත් කරන කවිතාංශය. එතකොට අපට දැක ගන්න පුළුවන් මේ පොතේ ආකෘතිය දීලා තියෙනවා ලඝුපතට ආකෘතිය. එතකොට ඒ අනුමංකයක් තියෙනවා මුදල් ලැබුණු දිනය, ලැබුණු කාරණය, ඊළඟට ලැබුණු මුදල මේ සියලු විස්තර මේක ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මුදල් බාරගත් අය විසින් අත්සනක් යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලඝුපත මුදල් ලැබීමේ කුවිතාංශය සහ මුදල් මෙමේ කියන නම් වලින් මේක හඳුන්වනවා. මුදලක් ලැබුණු බවට ඒව තමයි ලිඛිත සාක්ෂියක් හැටියට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ ලඝුපතේ පිටපතක් සාමාන්‍යයෙන් විනුම් අංශයට ලැබිය යුතු ලේඛනයක් කියලා සැලකෙනවා. එතකොට බලයලත් නිලධාරී විසින් මේක අත්සන් කරන්නට ඕනේ, පරීක්ෂා කරන්නට ඕනේ. ඔබ මේ ලඝුපත එදිනෙදා ජීවිතයේදී හමු වෙනකොට මේ ලඝුපත පරීක්ෂා කර බලන්න. ඔබට වැඩිදුරටත් ඔබට ඒක වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම ගෙවීම් වවුචරයක් කියන්නේ ව්‍යාපාරයක් විසින් සෑම මුදල් ගෙවීමකදීම ඒ මූලික තොරතුරු ඇතුළත් කරලා වගකිවයුතු පුද්ගලයෙකු විසින් අත්සන් කර ඒ සනාථ කිරීම සඳහා පිළියෙතරන් දියවිලට අපි කියනවා ගෙවීම් වවුචරය. එතන මේ ගෙවීම් වවුචරය මූලාශ්‍ර දියවිල්ලක් එක්ක අපි පාවිච්චි කරනවා. එතකොට ඒකේ ආකෘතිය ඔබේ පෙළපොතේ ලබන දින තියෙනවා. ඒ වගේ එකකට ඒ අදාළ ආයතනයේ නම, දිනය, අනුක්‍රමික අංකය, ගිව් මුදල, ඒ සඳහා තියෙන විස්තරය, මේ සියල්ල මේක පිළිලකලේ කවුද, ගෙවීම අනුමත කළේ කවුද, ඊට පස්සේ ගෙවීම සහතික කළායේ අස්සන යන වශයෙන් තොරතුරු ඇතුළත් වෙනවා. ඊළඟට අපි බලමු මුදල් පොතේ දිප්ත පාරේ කියලා එකක් තියෙනවා. ඒ මුදල් පොත මූලික සටහන් පොතක් වශයෙන් හා ලිජර් විනමක් වශයෙන් භාවිතයි. එතකොට ඒක තමයි අපි කියන්නේ මුදල් පොත දිප්ත පාරයක් ඉටු කරයි. මොකක්ද? මූලික පොතක් හැටියට, ලිජර් විනුමක් හැටියට මේ කාර්යයන් දෙක පිටු කරන්න නිසා අපි කියනවා ඒක ද්විත්ව කාර්යයක් කියලා. එතකොට මුදල් ලැබීම හා ගෙවීම කියන ලඝුපත වවුචර යොදා ගැනීමින් ඒව අනුපිළිවෙලට ප්‍රථම වරට, ඒ ගණදින වලට දාල ප්‍රථම වරට සටහන් කරන නිසා මුදල් පොත මූලික පොතක් හැටියට සැලකෙනවා. එසේම මුදල් පොතේ හර සහ බැර වශයෙන් දෙපැත්තක් තියෙන නිසා ඒක ලෙජර් විනුමක කාර්යයට කරනවා කියලා කියනවා. මෙමි දරුවන්ට පැහැදිලි ඇති කිසියම් පැනදිනුවකට අදාළ ප්‍රථම වශයෙන් ඒව වාර්තා කරන පොත නිසා මූලික පොතක් වෙනවා. ගිණුමක තියෙන ප්‍රධාන ලක්ෂණය හරස බැර වශයෙන් පෙති දෙකක් තියෙන නිසා මුදල් පොත ලෙජර් ගිණුමක් හැටියට සැලකෙනවා. ඒ නිසා මම අපි කියනවා ද්විත්වපාරිය ඉටු කරයි කියන එක අදහස ඒකයි. ඊට අපි බලමු මේ මුදල් පොතක ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා. මුදල් පොතක ගනුදෙනු කොහොමද අපි සටහන් කරන්නේ? දැන් මුදල් කියලා කියන්නේ මුදල් ගිණුම නැත්නම් මුදල් පොත කියලා කියන්නේ ව්‍යාපාරයක වත්කම. එනම් ඔබට මතක ඇති වත්කම් ගිණුමක සාමාන්‍යයෙන් පවතින්නේ හරශේෂය. වත්කමක වැඩිවීම හර වත්කමක අඩුවීම බැර කියන ඉගිලම කරන රීතිය අනුව වත්කම් වැඩි වෙනවා නම් ඒක හර වෙන්නට ඕනේ. ඒ අනුව ගනුදෙනු වකට අදාළ ඒ සටහන් තිබීමේදී මුදල් ලැබීම මුදල් පොතට හර කළ යුතුය. ඒක රීතිය මොකද්ද? වත්කම් වැඩිවීම හර කියන රීතිය. මුදල් ගෙවීම මුදල් පොතට බැර කරන්නට ඕනේ. එන වත්කම් අඩුවීම කියන නීති. වත්කම් අඩුවීම නම් බැහැ. මෙන්න මේ ආකාරයෙන් තමයි මුදල් පොතේ සටහන් කරන්නේ. සියලුම මුදල් ලැබීම මුදල් පොතට හර කළ යුතුය. සියලුම මුදල් ගෙවීම මුදල් පොතට බැර කළ යුතුය. පැහැදිලිනේ? හොඳයි. එතකොට මුදල් පොතට කිසියම් සටහනක් يعني හර සටහනක් තියෙනකොට ඒ අදාළ අනිත් නිජල් ගිණුමේ ඒ බැර සටහන ඇතුළත් කරන්නට ඕන. ඒ වගේම මුදල් පොතේ බැර සටහනක් තියෙනකොට අදාළ ලෙජර් ගිණුමට අපි ඒක හර කරන්නට ඕන. අදාළ ලෙජර් ගිණුමට හර කරන්නට ඕන. දැන් මුදල් පොත දිහා බලුවෙන් පස්සේ අපිට පැහැදිලි වෙනවා මුදල් පොතේ හර සටහනක් තියෙනවා නම් අපි හිතමු ප්‍රාග්ධනය කියලා තියෙනවා. අපි දැනගන්න වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර කරලා තමයි මුදල් පොත හර කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම මුදල් ගෙවීමක් අපි හිතමු වැටුප් ගෙව්වා රුපියල් 5000. එහෙනම් මුදල් පොතේ බැර කරන්නේ වැටුප් කියලා. මුදල් පොතේ බැර කරන වැටුප්. හැබැයි එනම් වැටුප් ගිණුමේ හරට වියදම් වෙනවා නිසා හර කරලා තියන්නට ඕනේ මුදල් ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම්. ඒ අනුව දරුවනි බලන්න මේ නිදසුන ඇසුරෙන් අපි මේක බලමු. පහත කියන 10 ශ්‍රේණි අදාළ මේ මුදල් පොතේ මුදල් පොත කියන පාඩමේ නිදසුනක් කෙනෙක් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් අපි බලමු. පහත දැක්වෙන්නේ 2000 ඔයි කතර දෙක දාන්න එපා. ඒ වෙනුවට ඔබ වර්ෂයක් ආදේශ කරගන්නට ඕන. ඒක වර්ෂ කීපයක් මේ පොත් පරිහරණය කරන නිසා තමයි මේ විදිහට කතරයක් ලකුණු කරලා තියෙන්නේ. ඒකට අපි බලමු 2020 ජනවාරි 1 දින ලක්ෂ්මී විසින් ව්‍යාපාර ආරම්භ කරන ලද ව්‍යාපාරී ජනවාරි මාසයේ මුදල් ගනුදෙනුවට අදාළ තොරතුරු අපිට ලැබලා දීලා තියෙනවා. එතකොට ජනවාරි මාසයේ පළවෙනිදා ලදුපත් අංක 1 රුපියල් 80000 ප්‍රාග්ධනය යෙදෙනි. ප්‍රාග්ධනය වශයෙන් රුපියල් 80000 යොදවනු. එතකොට දැන් බලන්න අපේ මුදල් පොතේ ජනවාරි මාසෙ පළවෙනිදා ප්‍රාක්තනය කියලා 80,000ක් හරිනේ. ඉතින් 80,000ක් හරිනේ. තර් ප්‍රාන්තන ගිනුමි මුදල් කියලා 80,000ක් බැරගෙන. ඊට පස්සේ ජනවාරි මාසෙ දෙවනිදා වවුචර් අංක 0.01 යටතේ රුපියල් 45,000ක බෙලඳ බහන්න මිලදී ගැනීම. බෙලඳ බහන්න මිලදී ගැනීමක් කියන්නේ විකිණීමේ අරමුණින් අපි මිලදී ගන්නවා නම් මේවාට අපි කියනවා බෙලඳ බහන්න. ඒවා අපි හඳුන්වන ව්‍යාපාරයක ගැනුම්. යනු ජනවාරි මාසෙ දෙවනිදා රුපියල් 45,000ක බෙලඳ බහන්න මිලදී ගත්ත නිසා ගැනුම් කියලා මුදල් පොත බැර කරනවා 45,000. එහෙනම් හරස ගන්න කොහොමද යන්නේ? ගැනුම් ගැනුම් ඉනුමේ හරපැත්තේ සටහන් කරනවා මුදල් කියලා 45,000. ළමයි අපේ අත්දැකීමෙන් දන්නවා දැන් මේ වෙළඳ බහන්න මිලදී ගත්තා කියවම සමහර විට බහන්න ගිනුම කියලා භාවිත කරනවා. ඒක වැරදි. ඒක බහන්න ගිනුම නෙවෙයි, ඒක ගැනුම් ගිනුම ලෙස ඔබ ඉගෙන ගන්නට ඕනේ. ඊට පස්සේ ජනවාරි මාසෙ 4 වෙනිදා රුපියල් 50,000ක බැංකු ණයක් ගන්නවා කියන්නේ 50,000ක බැංකු ණයක්. එහෙනම් 50,000ක බැංකු ණයක් ගන්නකොට ව්‍යාපාරයේ මුදලක් ලැබෙනවා 50,000ක් ලැබෙනවා. එහෙනම් බැංකු ණය කියලා ඉවරලා මුදල් පොත හරිනවා 50,000. බැංකු ණය කියලා රුපියල් 50,000ක් හරිනවා. එනම් බැංකු ණය ගිනුම කියලා කියන්නේ වගකීම් ගිනුම. ව්‍යාපාරයේ විසින් ගෙවීම අනාගතේ ඉවරනට බැඳිලා ඉන්නවා අපි ඒ ගත්ත මුදල ඉවර. ඒක නිසා ඒක වගකීම් ගිනුමක් හැටියට සටහන් කරන්නට ඕනේ. නිසා බැංකු ණය ගිනුම බැරෙයි. මුදල් කොට හරවුණා බැංකු ණය ගිනුම. ජනවාරි මාසේ 8 වෙනිදා වවුචර් අංක 0.02 යටතේ රුපියල් 8,000ක ලීබඩු මිලදී ගැනීම. දැන් ලීබඩු මිලදී ගැනීමක් සිදු වුණා නම් මුදල් අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් කෙනෙකුට තම අඩු වෙනවා. ඒ නිසා ලීබඩු කියලා මුදල් කොට බැර කරන්නට ඕනේ රුපියල් 8,000. ලීබඩු ගිනුම විවෘත කරලා කෙනෙක් වත්තම නිසා ඒ ලීබඩු ගිනුමේ අපි කියන්නේ මොකක්ද හරපැත්තේ මුදල් කියලා රුපියල් 8,000 හර කරන්නට ඕනේ. ඊට පස්සේ වවුචර් අංක 3 යටතේ ජනවාරි මාසේ 15 වෙනිදා රුපියල් 6,000ක කඩකුලි ගෙවීමක් සිද්ධ වෙනවා. 6,000 කඩකුලි ගෙවීමක් සිද්ධ වෙනවා. එතකොට කඩකුලි ගෙවන ව්‍යාපාරයේ මුදල් කිරවත්කම අඩු වෙනවා. ඒ නිසා මුදල් පොත බැර කරනවා කඩකුලි කියලා රුපියල් 6,000. කඩකුලි කියන්නේ වියදම. එනම් වියදම් ගිණුමක සාමාන්‍ය විශේෂය හර නිසා කඩකුලි ගිණුම හර කරනවා මුදල්. කඩකුලි ගිනුම හර කරන්නේ අපි මුදල්. ඊට පස්සේ 1.18 වෙනිදා ලදුපත් අංක 3 අත්පිට විපුණුම් වලින් රුපියල් 40,000 ලැබෙන. අත්පිට විපුණුම් වලින් රුපියල් 40,000 ලැබෙන. එනම් මුදල් පොත හර කරනවා විකුණුම් කියලා. විකුණුම් ගිනුම බැර කරනවා මුදල් කියලා 40,000. ඊළඟට ණය ගැතියකු වූ පවන්ගෙන් රුපියල් 30,000ක් අපිට ලැබෙනවා. දඩුපත්යන් හතරේ. එතකොට අපි පුද්ගලයා හඳුනා ගන්නට ඕන නිසා ණය ගැති කියලා මේ පවන් හඳුනගන්න නමක් දීලා තිනා. ඒ නිසා මුදල් පොද හර කරනවා රුපියල් 30,000 ණයගෙ. තොලේ පවන්ගේ ගිනුම බැර කරනවා මුදල් කියලා 30,000. පවන් කෙරේ ණය ගැති අපේ වත්තම් ගිනුම එන අඩු වීම බැර නිසා ඒ ගිනුම අපි බැර කරනවා 30,000. ඊට පස්සේ 1:24 වෙනිදා වවුචර් අංක 4 යටතේ ණය හිමියකු සුරත් රුපියල් 34,000 අපි ගෙවන. එනම් ණය හිමි සුරත් කියලා මුදල් පොත බැර වෙනවා 34,000. එනම් මුදල් වත්කම 34,000ෙන් අඩු වෙනවා. යළු මුදල් පොත බැර වෙනවා 34,000. ඒ ණය හිමි ගිණුම සුරත් ගියේ ගිණුම හර වෙනවා 34,000. එතකොට අපි එයාට තිබුණ බැඳීම ඒ ණය හිමි භාවය 34,000කින් අඩු වෙනවා. ණය හිමිමේ ශේෂය බැරණි. ඉතින් හර කරනවා කියලා කියන්නේ ඒක වටිනාකම අඩු වෙනවා. ඊළඟ 1:25 වවුචරාක 5 යටතේ පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා රුපියල් 5,000 හිමි කරවගන්න මුදල් ගැනීම. අපි හදන්නේ මුදල් ගැනීම. ඒ නිසා මුදල් පොත බැර වෙනවා ගැනීම කියලා රුපියල් 5,000 ගැනීම එන හර වෙනවා රුපියල් 5,000. ගැනීම ගිනුම හර වෙනවා 5,000. ලදුපත් අංක 5 යටතේ 1:26 වෙනිදා පොලි ආදායම ලැබෙනවා රුපියල් 3,000. එහෙමනම් මුදල් ගිණුම හර වෙනවා පොලි ආදායම වශයෙන් 3,000. ආදායම් ගිණුමක ශේෂය බැර කියලා අපි දැනගන්න නිසා ඒ පොලි ආදායම් ගිණුම බැර වෙනවා. එතකොට 3,000 පොලි ආදායම් ගිණුම 3,000 බැර වෙනවා. 1:28 වෙනිදා වවුචර් අංක 6 යටතේ රුපියල් 6,000ක බැංකු ණය ආපසු ගෙවීම. පෙර ලබාගත් ණය අපි එලෙස පියවනවා. නැවත ගෙවීමක් කරනවා නම් අපේ වගකීම මොකද වෙන්නේ? අඩු වෙනවා. එම නිසා මුදල් ගිණුමේ බැර පැත්තේ අපි සටහන් කරනවා බැංකු ණය. බැංකු ණය ගිණුම හර වෙනවා. වගකීම් ගිණුමට හර වෙනවා කියලා කියන්නේ වගකීම් අපෙන් අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට මේ ගිණුම් පොත්වල සටහන් කිරීම කරන්න. මුදල් ව්‍යවහාර මුදලින් කරන ගණදෙනු මුදල් පොතේ සහ ලිචර් කිණුම් වල කොහොමද අපි ඇතුළත් කරන්නේ කියන එක තමයි විශේෂයෙන් මෙතනින් අපි කතා කරන්නේ. එතකොට ඊළඟට පොඩ්ඩක් බලන්න මේ අනුමාත්‍රකාවක් සෙවිලා තිනවා ගිණුම් තුරණය කිරීම. ගිණුම් තුරණය කිරීම අපි කියන සාමාන්‍ය ගිණුම බැලන්ස් කරනවා, දෙපැත්ත සමාන කරනවා කියන වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. එතකොට කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේදී මේ හර පැත්තේ සහ බැල පැත්තේ තියෙන ගිණුමේ තියෙන වටිනාකම සැලකිල්ලට ගෙන අපි ශේෂයක් හොයා ගැනීම තමයි අරමුණ වෙන්නේ. ඉරුමි ශේෂය පහලට ගෙනියන්නේ ශේෂය කොච්චරද? එතකොට බලන්න ප්‍රාග්ධන ගිණුම, ප්‍රාග්ධන ගිණුම රුපියල් 80,000 ප්‍රාග්ධන වශයෙන් යෙදෙනකොට මුදල් ගිණුම හරකරන 80,000 ප්‍රාග්ධන ගිණුම 80,000 බැරකරන. එතන ප්‍රාග්ධන ගිණුමේ හරපැති කිසිම වටිනාකමක් සඳහන් වෙලා නැත්නම් ඔබ බලන්න ඒ අදාළ මාසයේ අවසාන දින 31 වෙනිදා 31 ශේෂය පාගේ පහලට ගෙන ගියා. ශේෂය පහලට ගෙන ගියා රුපියල් 80,000 සටහන් කරා. එහෙනම් ඒ පහලට ගෙන ගිය ශේෂිත හරපැත්තේ සටහන් කරනකොට බැලපැත්තේ ඒ අදාළ ඊළඟ මාසෙත් පළවෙනිදා කියන්නේ දෙවිතිබරන් මාස පළවෙනිදා කියලා අපි සටහන් කරනවා. එතන අපි දැනන්නේ ශේෂය ඊගේ කියලා කියන්නේ ඉදිරියට ගෙන ශේෂය. එතකොට එන ප්‍රාග්ධන ගිණුම බැර ශේෂයක් තියෙන ගිණුමක් නිසා ඉදිරියට ගෙන ශේෂය එන බැරපැත්තේ සටහන් කරලා තියෙන්න ඕන. ගිණුමදියා හොඳට පරීක්ෂාවෙන් බලන්න. තිබුණේ මුදල් කියලා බැරපැත්තේ 80,000 එනම් පහළට ගෙන ගියා කියලා 80,000 හර කරනවා. ඒක තමයි අපි තුලණය කරනවා කියලා කියන්නේ. ඒ පහළට ගෙන ගිය ශේෂය 80,000 ඊළඟ මාසයේ ආරම්භයේදී ඉදිරියට ගෙන ශේෂය කියලා 80,000 සටහන් කරලා තියෙනවා. අපි දැන් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය බැර ශේෂයේ රුපියල් 80,000. ඊවැගේම කඩකුලි වියදම් ගිණුම දිහා බලනකොට රුපියල් 6,000 කඩකුලි ගෙවනකොට කඩකුලි වියදම් ගිණුම හර කරලා 6,000 මුදල් වශයෙන් මුදල් කියලා මුදල් ගිණුම අපි බැර කරා. ඒක කඩකුලි ගිණුමේ බැරපැත්තේ කිසිදු වටිනාකමක් සටහන් වී නැති නිසා ශේෂය පහළට ගෙන ගියා කියලා අර හරපැත්තේ තියෙන වටිනාකමම ඇතුළත් කරමු. එහෙනම් ඒ බැරපැත්තේ ඇතුළත් කරපු පහළට ගෙන ගිය ශේෂය තමයි ඊළඟ මාසේ පෙබ්‍රවාරි මාසේ පළවෙනිදා හරපැත්තේ සටහන් කරන්නේ ශේෂය ඉදිරියට ගෙන ආවා. එහෙනම් වියදම් ගිණුමක ශේෂය හර කියලා අපි කියන්නේ හරපැත්තේ තමයි මේක ඉදිරියට ගෙන ශේෂය සටහන් වෙන්න ඕනේ. ඒ වගේ එකඹ රණිදුසුන සිලස දීපු ඒ සැලකිල්ලට ගත්තු අපි සටහන් කරපු මුදල් පොත දිහා බලන්න. තරවනි මුදල් පොතක කිසිම ආකාරයකින් බැර ශේෂයක් තියෙන්න බෑ. ඇයි? ව්‍යාපාරයකට මුදල් ලැබුණොත් තමයි ඒව වියදම් කරන්න පුළුවන් වෙන්නේ. බැරපැත්ත වැඩි වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මුදල් පොතේ හරශේෂයක් තමයි තිබිය යුතුයි. ඒ අනුව අපි සකස් කරපු මේ මුදල් පොත දිහා ඔබ නිරීක්ෂණය කෙරුවොත් බලන්න හරපැත්තේ එකතුව 203,000 වැඩිවෙන්න මුලින්ම අපි එකතුව ගන්න 203,000. ඒ 203,000 ඒ කෙලින්ම අපි හරපැත්තේ එකතු කරපු ඒ රූලට කෙලි ඉදිරි පැත්තේ බැර පැත්තේ ඒ දෙලක්ෂ 500 අපි ඇතුළත් කරා. ඇතුළත් කරලා අර බැර පැත්තේ තියෙන වටිනාකම් වල එකතුව මේ මුළු එකතුවෙන් අපි අඩු කරා. පැහැදිලිද? ඉතින් මුදල් ව්‍යාපාරයෙන් ලැබිලා තිනා 200,000. ඒ 200,000 බැර පැත්තේ සටහන් කරලා අර ගැඩුම් නී බඩු කඩකුණි නයිමි ගැනිලි මේ අනාදි වශයෙන් ගෙවපුටිගේ වටිනාකම අඩු කරායින් පස්සේ මුදල් පොතේ එනමයිත විශේෂකෙන හර පැත්තට වඩා බැර පැත්ත රුපියල් 99,000කින් වෙනස්කමක් තියෙනවා. එන ඒ කියන හර පැත්ත වැඩි රුපියල් 99,000කින්. එම නිසා ඊළඟ මාසේ පළවෙනිදා පෙබරවාරි මාසේ පළවෙනිදා ශේෂයේ ඉදිරියට ගෙන ඒ කියන්නේ මුදල් අපි ළඟ රුපියල් 99,000ක් අත ඉදිරියව තියනවා කියන එක තමයි ඒක අදහස්. අත ඉදිරිය මුදලක් තියලා රුපියල් 99,000 මුදල් පොතෙන් ශේෂයේ හර කියන එකෙන් අදහස් වෙන එක. ඉතින් ගිණුමක හර පැත්ත බැර පැත්තට වඩා වැඩි නම් අපි ඉතින් කියන්නේ හර ශේෂය. හර පැත්තට වඩා බැර පැත්ත වැඩි නම් අපි කියනවා ඒක බැර ශේෂය. නමුත් මුදල් පොතක සාමාන්‍යයෙන් තියෙන්නේ මොකක්ද? හර ශේෂය. ඒක හේතු වශයෙන් මොකද? මුදල් තිබුණොත් තමයි ව්‍යාපාරික මුදල් වියදම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තව නිදසුනක් දීලා තියෙනවා. අපි අර නිතරම මතක් කරනවා වගේ ඔබ මේවා අභ්‍යාස කරන්නට ඕන. අභ්‍යාස කරනකොට තමයි මේ හැකියාව වර්ධනය වෙන්නේ. එහෙම නැතුව මේ ගිණුම් කරනවා වගේ විෂය අහගෙන ඉඳලා පමණක් ඉගෙන ගැනීම ඉතාම දුෂ්කර. ඔබ මේ අභ්‍යාස කරන්න පොඩි අතදීමක් ශක්තියක් විතරයි අපි ලබල දෙන්නේ. බලන්න 2025 එක දින පූර්ණිමා විසින් ආරම්භ කළ වෙළඳ ව්‍යාපාරයේ 5/31 දිනින් අවසන් වූ මාසයට අදාළ මුදල් ගණිතින පහත අපිට ලබලා දීලා තියෙනවා. අපිට කාලයට විනාඩි කීපයක් වෙන නිසා මේකෙන් ගණිතින කීපයක් වෙන ඔබට මම මතක් කරන්න. අපිට කියන්නේ මොකක්ද? අදාළ ලිජර ගිණුම් වල ගණිතින සටහන් කර එම ගිණුම් තුලනේ කරන්න. එතකොට ලදුපත්තන්ට එක යටතේ රුපියල් 60,000ක් යදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. මොකද මෙච්ච සටහන මුදල් පොත හර කරනවා 60,000ක් ප්‍රාග්ධන ගිණුම බැහැ කරනවා රුපියල් 60,000ක් මුදල්. වවුචර් අංක එක රුපියල් 35,000ක වෙළඳ භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. අපි කිව්වා එහෙනම් වෙළඳ භාණ්ඩ තොගයක් මිලදී ගත්තම අපි තනි වචනයෙන් කියන්නේ ගැනුම් කියලා. එහෙනම් ගැනුම් ගිණුම හර කරනවා රුපියල් 35,000ක් මුදල් පොත නැත මුදල් ගිණුම බැර කරනවා අපි 35,000. තවත් ටිකක් බලමු. ලදුපත් අංක දෙක යටතේ බැංකුවෙන් රුපියල් 40,000ක ණය මුදලක් ගන්න. බැංකුවෙන් ණය මුදලක් ගත්තන මුදල් පොත හර වෙනවා. කියන්නේ අපේ මුදල් පත්කම් වැඩි වෙනවා. නම මුදල් පොත හර වෙනවා බැංකු ණය කියලා. බැංකු ණය ගිණුම දැර වෙනවා මුදල් කියලා 40,000. මෙන්න මේ ආකාරයට අපි කතා කරපු ආකාරයට ඔබ මේ අභ්‍යාස වල නියැලලා මේ අභ්‍යාස කරලා අභ්‍යාස කරන්න 700,000 විතරයි අපි දෙන්නේ. කීයක මතක් කරා? එහෙනම් නැවතත් අපි මතක් කරනවා. ව්‍යාපාරයක විවහාර මුදලින් සිදුවන ගණතුන් එහෙනම් ලැබීම් සහ ගෙවීම් 700,000 කරන පොත මුදල් පොත. මුදල් පොත දිට්ඨ කාර්යයක් ඉටු කරන මා කියලා අපි කියන්නේ මුදල් පොත මූලික පොතක් වශයෙන් ඉවගේම ලිචර පිටුමක් හැටියට පාවිච්චි කරන නිසා මූලික පොත කියලා කියන්නේ ගණිතික සිදුවන මුල් අවස්ථාවේදීම විස්තරාත්මක තොරතුරු ඇතුළත් කරන නිසා මූලික පොතක් වෙනවා. ලිචර පිටුමක් වගේ හර සහ බැර පැති දෙකක් තියෙන නිසා මේක ගිනුමක ගිනුමක් කියලා අපි හඳුන්වනවා. සම්ද්විත්ව කාර්යයක් ඉටු කරයි කියලා කියනවා. සියලු මුදල් ලැබීම් මුදල් පොතට හරකයි. එහෙනම් අදාළ ලිචර ගිනුමට ඒවා දැරගන්න. මුදල් ගෙවීමක් නම් මුදල් පොත බැර කරලා ඒ අදාළ ලිචර ගිනුම හරකයි. මේ ආකාරයෙන් මේ අභ්‍යාසවලට නියෙලා ඔබ මේ කටයුතු වල නියැලෙන්නට ඕන මම කරන්නේ. එතකොට මේ ව්‍යාපාර ගිනුම් කරන අධ්‍යයන විෂය ඉතාම රසවත් හරවත් විෂයක් වෙන්නට නම් ඔබ බොහොම ලිංගතව මේ කටයුතු වල නියැලුණු ප්‍රමාණය පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. නිසා ආදරණීය දරුවනි අපට નિયમિત මේ වේලාව අවසන් වෙනවා. ඊළඟ දවසේ වට්ටම් සම්බන්ධයෙන් අපි කතා කරමු. අපි හමු වෙමු කියන ඒ බලාපොරොත්තුවත් එක්කම අද දවසේ මේ අපි මේ ආකාරයෙන් පාඩම නිමාවට පත් කරනවා. ඔබ සහභාගී වූ සියලු දෙනාටම නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ පාඩම පිළිබඳව ඔබට කියලා දුන්නේ බදුළු මධ්‍යම විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.